අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළේ අනුරාධපුර ශාන්ත ජෝෂප් ජාතික පාසලේ ප්‍රියශාන්ත ගමගේ මහත්මාට.
අපිට කතා කරන්න තියෙන්නේ අද දවසේදී පරිසර තේමාවක්, හරි අපූරු පරිසර තේමාවක් වුණ ජලය කියන පරිසර තේමාව. මේ ජලය කියන පරිසර තේමාව අපේ ජීවිතේට ශාකවල පැවැත්ම සඳහා, සතුන්ගේ පැවැත්ම සඳහා, එහෙමත් නැත්නම් මුළු මහත් විශ්වයේම ජීවීන්ගේ පැවැත්ම උදෙසා තහවුරු වුණ ඉතා ප්‍රබල කාරණාවක් තමයි, ප්‍රබල සාධකයක් තමයි, ප්‍රබල සංසිද්ධියක් තමයි මේ ජලය කියලා කියන්නේ. ජලය ගැන කතා කරද්දී මයි පුතේ, අපි ඉස්සරලම බලමු මේ ලෝකයේ ජලය කොච්චර තියෙනවද. මේ මුළු මහත් ලෝකයේම තියෙන සමස්ත ජල ප්‍රමාණයෙන් 97% ප්‍රමාණයක් තියෙන්නේ ලුණු මිශ්‍ර වෙච්චි කරදිය ජලය. ලුණු මිශ්‍ර වුණ කරදිය ජලය තමයි 97% ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම තමයි තවත් 2% ප්‍රමාණයක් හිම හැටියට මිදිලා තියෙනවා. අයිස් හැටියට නෙවෙයි, හිම හැටියට මිදිච්ච ජලය තියෙනවා 2% ප්‍රමාණයක්. එතකොට අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් සාකවල පැවැත්ම තහවුරු කරන, සතුන්ගේ ජීවිතවල පැවැත්ම තහවුරු කරන, මිනිසාට ප්‍රයෝජනෙට ගත හැකි ජලය තියෙන්නේ 1% ප්‍රමාණයක් විතරයි. 97% තියෙනවා කරදිය මිශ්‍ර ජලය, ඊට පස්සේ 2% තියෙනවා හිම හැටියට, 1% තියෙනවා ශාකවලට මිනිස්සුන්ට හා සතුන්ට ප්‍රයෝජනෙට ගත හැකි ආකාරයට. අපි බලමුමයි පුතේ, මේ ජලය අපිට ලැබෙන ආකාර මොනවාද කියලා. ජලය අපිට ලැබෙන ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. ඒ එකක් තමයි ජලය ලැබෙන ප්‍රධානම ක්‍රමය වැස්ස. වර්ෂාවෙන් තමයි අපේ මහ පොළොවට වතුර ලැබෙන්නේ, නැත්තම් ජලය ලැබෙන්නේ. ඊට පස්සේ අපි ගත්තාම ගංගා ඇළදොළවල ජලය ගලාගෙන යනවා, සාගර හා මුහුදුවල ජලය තියෙනවා, දිය උල්පත් තියෙනවා, දිය ඇලි තියෙනවා, ඒ වගේම ඇළදොළවල් තියෙනවා, අපි ආරපු ලිං තියෙනවා, ඒ වගේම නලලිං තියෙනවා. මෙන්න මේ වගේ ජලය තැන්පත් වෙලා තියෙනවා. මේ ජලයත් අපි මිනිස්සු හැටියට ප්‍රයෝජනෙට ගන්නවා. එහෙනම් ඔන්න අපිට ජලය ලැබෙන ආකාර තමයි ඕවා. ඕවගේ අපිට ජලය ලැබෙන ප්‍රධානම ක්‍රමය තමයි වර්ෂාව කියලා කියන්නේ. අපි බලමු මේ විදිහට ලැබෙන ජලයෙන් අපි ගන්න ප්‍රයෝජන මොනවාද. මිනිස්සු හැටියට අපි ජලයෙන් ගන්න ප්‍රයෝජන මොනවාද? ජලය අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ පානය කිරීම සඳහා. ජලය අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ මයි පුතේ පානය කිරීම සඳහා. අපි පානය නොකළොත් ජලය අපේ ශරීරයේ මැෂින් එකක් වගේ, මේක ඇතුලේ තියෙන යන්ත්‍ර සූත්‍ර වගේ ඉන්ද්‍රියයන් වලට නිසියාකාරයෙන් ක්‍රියාකාරීත්වයේ සිද්ධ කරගෙන ඉදිරියට යන්න නම්, ප්‍රාණවත් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න නම් අපිට නිසි නැත්තම් අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන්නම සිද්ධ වෙනවා. ඒ නිසා ජලය පානය කිරීම ජලයෙන් ගන්නා ප්‍රධාන කාර්යයක්. ඊළඟ දෙවෙනි කාරණාව, අපි ජලය පානය කරනවා වගේම අපි නෑම සඳහා ජලය ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේම විවිධ කර්මාන්ත සඳහා ජලය ප්‍රයෝජනෙට ගන්නවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දීවර කර්මාන්තයේ ජලය අවශ්‍යයි. මොකද මාළු ඉන්නේ වතුරේ නිසා. කරදියද මිරිදියද කියන ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඉන්නේ ජලයේ. ඒ නිසා ජලය අවශ්‍යයි දීවර කර්මාන්තයට. මැටි කර්මාන්ත ආශ්‍රිතව සිද්ධ කරන ගඩොල් කැපීම, උළු කැපීම, ඒ වගේම වළං සෑදීම, මෙන්න මේ වගේ මැටි ආශ්‍රිත කර්මාන්ත සඳහා ජලය අවශ්‍යකම තියෙනවා. ඒ වගේම අයිස් නිෂ්පාදනයට ජලය අවශ්‍යයි. බීම නිෂ්පාදනයට ජලය අවශ්‍යයි. එතනින් එහාට ගියාට පස්සේ වගා කටයුතු සඳහා, එහෙම නැත්නම් කෘෂි කර්මාන්තේ සඳහා ජලය අවශ්‍යයි. සත්ව පාලනයේ සඳහා ජලය අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි මයි පුතේ, ගමනාගමනයේ සඳහාත් අපිට ජලය අවශ්‍ය වෙනවා. ඔයාදී වශයෙන් තව ගොඩාක් කරුණු මයි පුතාලා දන්නවා. ජලයෙන් අපි ගන්න ප්‍රයෝජන රාශියක් තියෙනවා. ජලය අපි ජලය අපේ ජීවිතයේ කරගෙන ජීවත් වෙන අවස්ථා රාශියක් තියෙනවා. ඒ නිසා ජලයෙන් අපි ඔය ආකාරයේ ප්‍රයෝජන රාශියක් ගන්නවා. දැන් අපි බලමු ඔය ආකාරයට ලැබෙන ජලය ඔය මං කිව් ආකාරයට ගන්න ප්‍රයෝජනත් එක්ක අපි බලමු මේ ජලය හඳුනා ගන්න පුළුවන් ජලයටම සුවිශේෂී වුණ ජලයටම ආවේනික වුණ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ලක්ෂණත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ජලය හඳුනා ගන්න. අපි බලමු මේ ලක්ෂණ මොනවාද කියලා. ජලය ගත්තාම මයි පුතේ අපි භාජන 10කට දැම්මොත් විවිධ හැඩේ තියෙන ජලය ඒ භාජන වල හැඩය ගන්නවා. ඒකෙන් පැහැදිලි වෙන කාරණාව තමයි ජලයට ස්ථීර හැඩයක් නැහැයි කියන කාරණාව. එහෙනම් ඔන්න ජලයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි ජලයට ස්ථීර හැඩයක් නැහැ. ඒ වගේම තමයි මයි පුතේ ජලයට ස්ථීර පාටක් නැහැ. විවිධ පාට ඇති භාජන වලට ජලය දැම්මොත් ඒ භාජනයේ පාට ඒ දාන දේ පාට ජලය ගන්නවා. ඒ නිසා ජලයට ස්ථීර පාටක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ ජලයට තියෙනවා තව සුවිශේෂී ලක්ෂණයක්. ජලය රත් කළාම වාෂ්ප බවට පත් වෙනවා. හොඳම උදාහරණය අපි රෙදි සෝදලා එළියේ රෙදිවැලේ දැම්මහම මේ රෙදිවැලේ තියෙන රෙදි ටිකේ තියෙන ජලය ඉරේලිය ඇවිල්ලා උරා ගන්නවා. දැන් ඔයිටත් ඇදී හරි ලස්සන උදාහරණයක් තියෙනවා. තේ හැන්දකට වතුර ටිකක් දාලා පිත්තල තේ හැන්දකට වතුර ටිකක් දාලා දල්ලොපු ඉටිපන්දමක දැල්ලට උඩින් තියලා තේ හැඳි මිට අල්ලගන්න මයි පුතා මේ ක්‍රියාකාරකම කරලා බලන්න. තේ හැඳි මිට මයි පුතා අල්ලගන්න රෙදි කෑල්ලක් පටලලා නැත්තම් තේ හැන්ද රත් වුණාම මිට දිගේ රස්නේ එනවා තාපේ ගමන් කරන නිසා. ඊට පස්සේ මේ මිටෙන් අපි අල්ලගෙන තේ හැන්ද අල්ලනවර දැල්ලෙච්ච ඉටිපන්දමට මේ තේ හැන්ද උඩට අපි දාලා තියෙන ජලය ටික වෙලාවක් ඇද්දි මේ ජලය රත් වෙලා බුබුලු දාලා නටලා ටික ටික වෙලාව යනකොට මේ ජලය වාෂ්ප වෙලා ගිහිල්ලා 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 අන්තිමට ජලයේ බිඳුවක්වත් ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් ජලය රත් කළාම වාෂ්ප බවට පත් වෙනවා. ලිපේ තියලා තියෙන කේතලයක දැල්වෙන ලිපක කේතලයක් කියලා වතුර දාලා තිබ්බහම මේ කේතලේ රත් වෙලා කේතලේ කෙමියෙන් දුම් පිට වෙනවා. මම පිටාට මේ පරීක්ෂණත් කරලා බලන්න පුළුවන්. කේතලේ කෙමියෙන් පිට වෙනවා දුම. මේ දුම පිට වෙනකොට කේතලේ ගොජ ගොජ ගාලා සද්දයක් ඇහෙනවා පැහෙන සද්දි. මේ කේතලේ පැවුනහම දැන් නම් විසිල් එකක් වදිනවා වගේ සද්දයක් ඇහෙන්නේ. කොහොම වුණත් මේ පැහෙන සද්දි කේතලේ වතුර නටන හඬ ඇහුනහම කේතලේ කෙමිය ඇරලා බලන්න කෙමියෙන් යනවායේ නලයෙන් පිට වෙනවා දුම. ඒ පිට වෙන දුමටයි කෙමියටයි අතරට අත පුච්චගන්නේ නැතුව අතට රස්නේ වදින්නේ නැති වෙන්න පාසලේ ටීචර්ලා මේ විද්දිම කියලා දීලා ඇති. කණ්ණාඩි කෑල්ලක් පුතාලා අල්ලලා බලන්න. කණ්ණාඩි කෑල්ල අල්ලපු ගමන් ඒ මුළු කණ්ණාඩියම සම්පූර්ණයෙන්ම මීදුම වගේ බැඳෙනවා. ඒ බැඳුනහම කණ්ණාඩිය ඉවතට ගන්න. මේ පරිසරයට විවෘතව මේ කණ්ණාඩිය තිබ්බාම ටික වෙලාවක් යනකොට මීදුම ගතිය නැති වෙලා මේක උඩ සම්පූර්ණයෙන්ම වතුර බින්දු රැඳිලා තියෙනවා පේනවා. එහෙනම් වෙලා තියෙන්නේ මොකද්ද? අර රත් වෙච්ච ජලය කේතලේ කෙමියෙන් දුමත් එක්ක පිට වෙලා. එහෙනම් ජලය රත් කළ විට වාෂ්ප බවට පත් වෙනවා. ජලය රත් කළාම වාෂ්ප බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ ජලයට තියෙනවා තවත් සුවිශේෂී ලක්ෂණයක්. ජලයට පුළුවන් ඉතා හොඳින් ඉහළ තැන ඉඳලා පහළ තැන දක්වා ගලාගෙන යන්න. ඒ නිසා තමයි ගංගා ගලාගෙන යන්නේ. ඒ නිසා තමයි ගලන ගංගාවල මග බාධක වුණාට මේ බාධාවලට බය නැතුව ඉස්සරහට මෙයා ඇදිලා යන්නේ පල්ලමක් හොයාගන්න මෙයා දන්න නිසා. පල්ලමක් හොයාගන්න මෙයා දන්න නිසා. පුතාලා අහලා ඇති අර ලස්සන කවියක් තියෙනවා. සැඟවෙමි එබෙමි නිසසලෙවෙමි සසලෙවෙමි ඇඹරෙමියේ හෙත් පසුනු බාසිමි නොනාවතිමි. කවදා කොතැනකදී හෝ මහමුහුදෙහිමි, හමුණ කෙනෙහි මේ මහබර ඔහුට දෙමි. මේකේ අදහස තමයි අර මහවැලි කැලණි කළුවලවේ යන ගංගා කියන කවිය ගත්තත් මේ කන්ද මුදුනෙන් පටන් අරගෙන පල්ලම දක්වා බැස්මට ඇවිල්ලා අවසානයේ මෙයා මුහුද දක්වා ගමන් කරනවා. එහෙනම් ජලයේ තවත් තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි ඉතා හොඳින් මෙයාට පුළුවන් ගලාගෙන යන්න. ඊළඟ කාරණාව මෙයාට පුළුවන් බොහෝ දේවල් දිය කරන්න. හැම දෙයක්ම නෙමෙයි බොහෝ දේවල් මෙයාට දිය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ජලයේ තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි බොහෝ දේවල් දිය කරන්න පුළුවන්කම තියෙන කාරණාව. එහෙනම් අපි අන් ඔන්න බලන්න ජලයේ සුවිශේෂී ලක්ෂණ නැත්තම් ජලයේ ගුණාංග අපි අඳුන ගත්තා. දැන් අපි බලමු ජලය අපතේ යන අවස්ථා. ජලය අපතේ යන අවස්ථා ගත්තහම රාසියක් අපිට දකින්න හම්බ වෙනවා. ජලය අපතේ යන අවස්ථා රාසියක් අපිට දකින්න හම්බ වෙනවා. එකක් තමයි අපි හිතමු අපි අපේ ගෙදර තියෙන කරාමයෙන් වතුර ගන්නවා. උමනාවකට වතුර බාල්දියක් පුරව ගන්නවා මල් පාත්තියකට දාන්න අරගන්න. කරාමය ඇරලා මල් පාත්තියට ගන්න ඕන කරන ජලයේ බාල්දිය පුරවලා ගන්න ගමන් මේ බාල්දිය පිරීලා ඉතිරිලා යනකම් අපි පුරවනවා. දැන් ඔන්න අපතේ යන එක අවස්ථාවක්. පිරීලා ඉතිරිලා යනවා කියන්නේ අපතේ යනවා. ඒ ජලයෙන් ප්‍රයෝජනයක් නැහැ. අපි ඊට පස්සේ මොකද කරන්නේ? මේ කරාමය වහලා බාල්දිය අරගෙන එනවා. හැබැයි කරාමය වැහුවේ අපේ අවධානයේ තිබ්බි මල් පාත්තියට වතුර දාන එක. කරාමය වැහුනේ බාගෙට ජල බිඳු කීපයක් පල්ලෙහාට වැටෙනවා. ඔන්න තවත් අපතේ යන අවස්ථාවක්. ඒ වගේම අපි කරාමේ කට ළඟ තියෙන ත්‍රේත් බුරුල් වෙලා අපිට මේක හරියට තද කරන්න බැරි වෙලා දවසේ පැය 24ම මේකෙන් ජලය කාන්දු වෙනවා. මෙතන දියසෙවලත් බැඳිලා තියෙනවා අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම අපි දාලා තියෙන එළලා තියෙන බට ටික මේ බටවල එක එක තැන්වල මූට්ටු කරලා තියෙන සම්බන්ධතා හදලා තියෙන බට එකට සම්බන්ධ කරලා තියෙන තැන් ටික බුරුල් වෙලා. එහෙනම් ජලය තවත් අපතේ යන අවස්ථාවක්. එතන මේ වගේ තැන්වලදීත් අපි කරන්න ඕන දේ තමයි ජලයේ අපතේ යන එක වළක්වා ගන්න ඕන. එහෙනම් ඔන්න ජලයේ අපතේ යන තවත් අවස්ථාවක්. ඊළඟ කාරණාව අපි ගෙදර නාන කාමරයේ තියෙන ශවරක ඇරලා ශවරකේ කරාමේ කරකලා අපි නානවා. අපි නාලා අපි ඊළඟ දෙවෙනි වතාවේ කරන වැඩේ තමයි ඇඟ තෙමුණට පස්සේ හොඳට හිස හොඳට තෙමුණට පස්සේ අපි ඇඟේ සබන් ගන්නවා. අපි ඇඟේ සබන් ගන්න වෙලාවෙත් අපි මොකද්ද කරන්නේ? මේ කරාමයේ බාගෙට වහලා අපි සබන් කැටේ නැවත නැවත තෙමන්න ඕන නිසා ඇඟේ සබන් ගන්නවා. හැබැයි වතුර බින්දු කීපයක් මේකෙන් අහක යනවා, අපතේ යනවා. ඒතර ඔන්න ජලය අපතේ යන තවත් අවස්ථාවක්. තව එකක්, අපි පාසලේ තියෙන කරාමයෙන් වතුර අර ගන්නවා. ඒ වතුර ගන්න වෙලාවේදී අපි කරාමයේ වහලා වතුර අපේ බෝතලේ පුරවගෙන දුවගෙන එනවා. හැබැයි වතුර බින්දු කීපයක් කරකින් වැටෙනවා දකින්නවා. වතුර බින්දු කීපයක් කරකින් වැටෙනවා දකින්නවා. නමුත් අපි පාඩුවේ දුවගෙන එනවා. අපි මේක අපව වහන්නේ නැහැ. ওই බින්දු කීපය අපි පාසලේ ඉන්න මුළු පැය ගානෙම ජලයේ අපතේ යන අවස්ථාවක්. කවුරු හරි දකින්න කම්මෝක අපතේ යනවා. අපි එදාට පාසල ඇරිලා ගෙදර යනවා. පහුවදා එනකොටත් ඔයක වහන්න කෙනෙක් දැක්කේ නැත්තම් ඒත් අපතේ යනවා. සමහර වෙලාවල් අපි දැකලා තියෙනවා නාගරික ප්‍රදේශවල, ගම්බද ප්‍රදේශවලත් අපි මේ සිද්ධිය දකිනවා. පුතේ ටැප් එක නැත්තම් කරාමේ ඇරලා තියෙනවා. ඔහේ වතුර ගලාගෙන යනවා. ඒ වගේ අවස්ථාවල අපි මොකද කරන්න ඕන? මේක දැක්කනම් හැකි ඉක්මනට මේක වහලා දාන්න ඕන. නැත්තම් එතනත් ජලය අපතේ යන අවස්ථාවක්. තවත් අවස්ථාවක් මම කියන්නම්. ඔය එළලා තියෙන බට ටික වඳුරේ කිලවෙක් වගේ සතෙක් පැනලා කඩන අවස්ථා ඕනෑ තරම් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේ අවස්ථාවක් අපි දැක්කොත් ඒ වගේ අවස්ථාවටත් අපි කියන්නේ ජලය අපතේ යන අවස්ථාවක්. ඒ නිසා මයිකුතාලා හොඳට මතක තියාගන්න, ජලය අපතේ යන අවස්ථා මිනිසා විසින්මයි බොහෝ වෙලාවට සිද්ධ කරන්නේ. වතුර ගන්න අපි කරාමේ ළඟට යනවා, පොදු කරාමේ ළඟට වතුර ගන්න කලගෙඩිය පුරවනවා. ඒ නැන්ද කලකෙඩිය පුරවලා කලකෙඩිය උකුලේ තියාගන්නවා. ඊට පස්සේ අර නැන්ද මොකද කරන්නේ? තව නැන්ද කෙනෙක් කෙනවා වතුර ගන්න. අර උකුලේ තියාගෙන කලකෙඩිය අර නැන්දත් එක්ක කතා කරනවා. හැබැයි අර කරාමේ වතුර ටික අපතේ යනවා. ඒ නිසා ඔන්න ඔය වගේ අවස්ථා අපිට දකින්න හම් වෙනවා, ජලය අපතේ යන අවස්ථා හැටියට. ඊළඟට අපි බලමු මේ ජලය අපතේ යන එක අපිට වළක්වා ගන්න පුළුවන් කොහොමද. අපිට පුළුවන් කැඩිලා බිඳිලා තියෙන තැන් පිරිසකර කරන්න බටවල. අපිට පුළුවන් මේ කරාමේ ත්‍රේත් බුරුල් වෙලා නම් මේ කරාමේ ත්‍රේත් ටික තද කරන්න. අපි අරපු කරාමේ හොඳින් වහලා අපි එතනින් ඉවත් වෙනවා නම්, අපි නාන වෙලාවේදී සබංගාන වෙලාවට මේ ෂවර් එක වහලා දානවා නම් ජලය අපතේ යන අවස්ථාව අඩු කරගන්න පුළුවන්. අපි කරාමෙන් වතුර ගන්න වෙලාවේදී අපි හිතමු මයි පුතේ කවුරු හරි කෙනෙක් එතෙන් දෙනවා, අපේ වතුර එක පුරවලා අපේ යුතුයකම තමයි, අපි කරන්න ඕන දේ තමයි මොකද්ද? කරාමේ වහලා තමයි අපි එතනින් අයින් වෙලා යන්න ඕන. එහෙනම් ජලය අපතේ යන අවස්ථා අපිට වළක්වා ගත හැකි. වැවෙන් වතුරේ හොරවුවෙන් වතුර ඇල දිගේ ඇවිල්ලා මේ ඇලින් දෙපාවට ඇවිල්ලා අපේ වෙලේ වේල්ලට ඇවිල්ලා වේල්ලෙන් අපේ වක්කඩෙන් කුඹුරට ඇතුල් වෙන වතුර. අපි වක්කඩ වල්වල පිඩලි පිළිවෙලට තියලා කුඹුරේ ලියද්දෙන් ලියද්දට වතුර බහින්න හදලා තියෙනවා. අපි අද රැට මේ වැඩේ කරලා හවසට වැඩේ කරලා වේල්ලේ වතුර අපේ කුඹුරට ආරවලා අපි ගෙදර ගියොත් හෙට උදේ වෙනකොට අපේ තියෙන ලියදු ඔක්කොම ටික පිරීලා මේ නියරවල් වලටත් උඩින් වතුර පිරී ඉතිරි පිටට අපතේ යන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා මයි පුතාලා හොඳට මතක තියාගන්න, ජලය අපතේ යන අවස්ථා, එවැනි ජලය අපතේ යන අවස්ථා වළක්වාලීම අපේ යුතුයකමක්. එවැනි ජලය අපතේ යන අවස්ථා වළක්වාලීම මිනිස්සු හැටියට අපේ යුතුයකමක්. මොකද හේතුව අපිට ප්‍රයෝජනෙට ගත හැකි ජලය තියෙන්නේ 100% තරම් අඩු ප්‍රමාණයක් නිසා. 97% තියෙන්නේ ලුණු ජලය, 2% තියෙන්නේ හිම හැටියට මිදුණු ජලය. ඒ නිසා අපේ යුතුයකම තමයි අර තියෙන 1% වෙනස් වෙන්න තියෙන ඉඩ වැඩි. හිම ටික වෙනස් වෙන්නේ නැහැ, ලවණ ජලයේ ටික වැඩි වෙන එක විතරයි වෙන්නේ. එහෙනම් අපිට ඔය ප්‍රයෝජනෙට ගන්න තියෙන ජලය තමයි වෙනස් වෙන්නේ, දූෂණය වෙන්නේ, අපතේ යන්නේ. පුළුවන් තරම් අපි ඒවා ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න ඕන. ඒ නිසා තමයි අපේ අතීත රජදරුවෝ මහා විශාල වැව් නිර්මාණය කළේ. රජ රට පුරවරයේ ගත්තාම මයි පුතා ජීවත් වෙන උතුරු මැද පළාත ගත්තාම සමස්ත රටම ගත්තාම මේ වැඩසටහන සමස්ත ලාංකීය සිසු ප්‍රජාවම අහගෙන ඉන්නවා. පහස් ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ හපන්නු ටික ඔක්කොම අහගෙන ඉන්නවා. ආදරණීය පුතේ, අපේ රට ගත්තාම, අපේ ලංකාව ගත්තාම මහා විශාල වැව් ප්‍රමාණයක් තියෙන රටක්. අහසින් වැටිච්චි එක දිය බිඳක්වත් මහ පොළොවට ගලාගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. අපි මහ මුහුදට ගලාගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. මහ පොළොවට වැටිච්ච මේ දිය කඳ අපි ආරක්ෂා කරා, සංරක්ෂණය කරා, වැව්වලට එකතු කරලා අපි ප්‍රයෝජනයට අරගෙන අවසානම ටික තමා, බැරිම ටික තමා අපි මුහුදට ගලාගෙන යනවා නම් ගලාගෙන යන්න ඉඩ දුන්නේ. එහෙම ජාතියක් වෙච්චි අපි ජලය ආරක්ෂා කිරීමේ වගකීම නැවත නැවතත් අපි තහවුරු කරගත යුතු වෙනවා. ආදරණීය පුතේ, අපි බලමු ඊළඟ කාරණාව, ජලය දූෂණය වන ආකාරය. දැන් ඔය ජලය දූෂණය වෙනවා කියලා කියන්නේ අපිරිසිදු වෙන අවස්ථා. ජලය අපිරිසිදු වෙන අවස්ථා ගත්තාම මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ජලය අපිරිසිදු වෙනවා. ඒ කියන්නේ අපේ තියෙන එක එක ක්‍රියාකාරකම් හින්දා ජලය අපිරිසිදු වෙන අවස්ථා ඕනේ තරම් අපිට දකින්නට ලැබෙනවා. අපි සමහර වෙලාවට අපේ ගෙදර තියෙන කුණු කානුව මේ සිංක් එකේ වතුර, අපිරිසිදු වතුර ගලාගෙන යන කානුව පිරිසිදු වතුර ගලාගෙන යන වේල්ලකට සම්බන්ධ කරනවා. විශේෂයෙන් අපේ රටේ ගත්තහම ප්‍රධාන පෙළේ ඉතා විශාල දෙවන්ත හෝටල් ව්‍යාපාරිකයෝ මේ ජලය අපිරිසිදු ජලය හෝටල් වලින් ගලා යන අපිරිසිදු ජලය වැව් හා සාගරයට මුහු කරන අවස්ථා දකින්න ලැබෙනවා. ගංගාවලට මිශ්‍ර වෙන අවස්ථා අපිට දකින්න හම්බෙනවා. කර්මාන්ත ශාලාවලින් බැහැර වෙන අපද්‍රව්‍ය මේ ගංගාවලට මිශ්‍ර වෙන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි සත්තු මැරිලා ඉන්නවා ජලයේ, මේවත් ජලය අපිරිසිදු වෙන අවස්ථාමයි පුතේ. කඳු නායන අවස්ථා, ගම් වතුර ගලන අවස්ථා, සුනාමි අවස්ථා, මේ අවස්ථාත් ජලය අපතේ යන අවස්ථා හැටියට තමයි මයි පුතේ අපිට දකින්න හම්බෙන්නේ. ඒ විතරක් නෙමේ, ජලය අපතේ යනවා වගේම ජලය දූෂණය වෙන අවස්ථා ඒවා. ජලය දූෂණය වෙන නැත්නම් ජලය අපිරිසිදු වෙන අවස්ථා හැටියට තමයි මේවා අපිට දකින්න හම්බෙන්නේ. මං එතනදී අපතේ යනවා කියන කාරණාව කිව්වේ තව දෙයක්. මොකද ඒ අර අපිරිසිදු ජලය මිශ්‍ර වුණාම පිරිසිදු ජලයට ඒ ජලයෙන් ප්‍රයෝජනෙ ගන්න බෑ. ඒකත් අපතේ යාමක් හැටියට සලකන්න පුළුවන්. එහෙනම් ඔන්න ජලය දූෂණය වෙනවා ඔය වගේ අවස්ථා වලින් අපිට ඔය වගේ දේවල් සලකන්න පුළුවන්. ජලය දූෂණය වෙන අවස්ථා. තව දෙයක් මං කියන්න, පුතාලා දන්නව ඇති, අපි ගොවි බිම්වල ජීවත් වෙන මිනිස්සු. මේ ගොවි බිම්වල ජීවත් වෙන අපි පලිබෝධ නාශක, පලිබෝධ වලින් සිද්ධ වෙන අනතුරු ඕනෑ තරම් දැකලා තියෙනවා. කෘෂි රසායනික ද්‍රව්‍ය කුඹුරු වලට, හේන් වලට ඉස්සහම විශේෂයෙන් කුඹුරු වලට, මේ වර්ෂාවත් එක්ක මේවා හේදිලා ගලාගෙන ඉන්නේ. එක්කෝ අපි වතුර බොන වැවට, එක්කෝ අපි වතුර පානය කරන්න ගන්න ගංගාවට. ඒ නිසා මේවා නිසාත්, මේ පලිබෝධ නාශක නැත්තම් කෘමිනාශක නිසාත්, ජලයේ රසායනික ද්‍රව්‍ය නිසාත් මේ ජලය අපිරිසිදු වෙන අවස්ථා අපිට ඕනේ තරම් දකින්නට අවස්ථාව තියෙනවා කියන එක මයි පුතාලා ඔන්න මතක තියාගන්න. ඒකට අපි කියන්නේ ජලය දූෂණය වෙන අවස්ථා. ඊළඟ කාරණාව මයි පුතේ හොඳට බලන්න, අපි ඔය අපිරිසිදු ජලය පිරිසිදු භාවයේ නැති වෙච්චි දූෂණය වුණ ඔය අපිරිසිදු ජලය පානය කිරීමෙන් අපිට වැළඳෙන ලෙඩ රෝග ටිකක් තියෙනවා. මොනවද අපිට ඔය අපිරිසිදු ජලය පානය කරද්දී වැළඳෙන ලෙඩ රෝග? අපි ගත්තාම අපිට හැදෙනවා උණසන්නිපාතය කියන රෝගය අපිරිසිදු ජලය පානය කරාම. ඒ වගේම පුතාලා අහලා ඇති හෙපටයිටිස්, එහෙම නැත්නම් අක්මා ප්‍රදාහය, එමත් නැත්නම් අපි කියනවා කහවුණ කියලා. මෙන්න මේ රෝගයත් හැදෙනවා ඔය අපිරිසිදු ජලය පානය කිරීම නිසා. ඒ වගේම කොලරාව, පාචනය, අතිසාරය කියන ලෙඩ අපිට ඔය අපිරිසිදු ජලය පානය කිරීම නිසා සෑදෙන ලෙඩ රෝග හැටියට සලකන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතාලා දන්නවා, වකුගඩු ආශ්‍රිත, වකුගඩු නරක් වීමට බලපාන ප්‍රධාන කාරණාවක් තමයි ඔය ජලයට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙන එක. බැරලෝහ වර්ග ජලයට මිශ්‍ර වෙලා තියෙන එක. එහෙනම් බැරලෝහ නැත්තම් රසායනික ද්‍රව්‍ය, එහෙම නැත්තම් දූෂණය වුණ ජලය, අපිරිසිදු වුණ ජලය නිසා ඔය වකුගඩු ආශ්‍රිත ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්. විශේෂයෙන් පුතාලා දන්නවා, උතුරුමැද පළාත ගත්තාම අනුරාධපුර, පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල ඔය වකුගඩු ආශ්‍රිත ලෙඩ රෝග බහුලයි. ඒ බහුල මිනිස්සු රාශියක් ඉන්නවා, වකුගඩු ලෙඩ රෝග හැදුණු මිනිස්සු රාශියක් ඉන්නවා උතුරුමැද පළාතේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපේ ගොවි බිම්වල පාවිච්චි කරන කෘෂි රසායනික ද්‍රව්‍ය, ඒ වගේම ওই රසායනික පොහොර වර්ග නිසා ওই ජලය අපිරිසිදු වෙලා තියෙනවා. එහෙනම් ඔන්න අපිරිසිදු ජලය පානය කරද්දී අපිට ඔය වගේ ලෙඩ රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔය වගේ ලෙඩ රෝග අපිට සෑදෙන එක වළක්වන්න අමාරුයි. ඊළඟ කාරණාව බලන්න මයි පුතේ, අපිට පුළුවන් ද ජලය අපිරිසිදු වෙන එක වළක්වා ගන්න? අපිරිසිදු වෙන එක වළක්වා ගන්න අපිට පුළුවන්ද? පුළුවන්. අපිට පුළුවන් ජලය අපිරිසිදු වෙන එක වළක්වා ගන්න. අපි ඒ සඳහා මොකද්ද කරන්න ඕන? ඔන්න බලන්න, අපිරිසිදු වෙලා තියෙනවා නම් ජලය කර්මාන්ත ශාලාවලින් බැහැර වෙන අපද්‍රව්‍ය නිසා. අපි ඒ බැහැර වෙන අපද්‍රව්‍ය වළක්වා ගත්තොත්, ඒවා නිසි තැන්වල කසල කළමනාකරණය කරන්න අපි සූදානම් වුණොත්, අපිට පුළුවන්කම ලැබෙනවා මේ ජලය අපිරිසිදු වෙන එක වළක්වා ගන්න. අපිට පුළුවන් නම් ගොවි බිමට රසායනික ද්‍රව්‍ය අවශ්‍යම නම් ඒ අවශ්‍ය ප්‍රමාණය ගොවි බිමට යොදලා ඒ යෙදුවට පස්සේ ඒ බිමෙන් පිටට ජලය නොයා රඳවා ගන්නට පුළුවන් නම් ඒ ජලය ගිහිල්ලා තවත් පිරිසිදු ජලයක් අපිරිසිදු කරන්නේ නැහැ. ඔන්න එවැනි අවස්ථාවක් අපිට පුළුවන් ජලය අපිරිසිදු වෙන එක වළක්වා ගන්න අවස්ථාවක් ඇටියට සටහන් කරන්න. ඒ වගේම වර්ෂාව වැහැපුවාම සෝදාපාලුව ඇති වෙනකොට ජලය ওই වගේම අපිරිසිදු වෙනවා. අපිට පුළුවන් නම් සෝදාපාලුව වළක්වා ගන්නට ක්‍රම භාවිතා කරන්ඩ ජලය අපිරිසිදු වෙන එක යම් තාක් දුරකට වළක්වා ගත හැකි වෙනවා. ඒ වගේම අපිට පුළුවන් නම් වනාන්තර නැත්තම් ශාක පද්ධතීන් වැඩිපුර වවන්නට, ගස්කොළන් වැඩිපුර වවන්නට අපිට හැකියාව තියෙනවා නම් ඔන්න ඒකත් වාසිදායක වෙනවා. මොකටද? ජලය අපිරිසිදු වෙන එක වළක්වා ගන්නට. එකක් ගස්කොළන් වැව්වාම සෝදාපාලුව ඇති වෙන්නේ නැහැ. කඳු නායන එක වළක්වා ගන්න පුළුවන් නම් ඔන්න අපිට පුළුවන් ජලය අපිරිසිදු වෙන එක වළක්වා ගන්න. ගංගා දෙපස ජීවත් වෙන මිනිස්සු, වැව්වාශ්‍රිතව ජීවත් වෙන මිනිස්සු අපේ ජනතාව, ඒ වගේම ඇලදොලවල් ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සු වගකීමක් අරගෙන ජීවත් වෙනවා නම් මම ඉන්නේ වැවක් ළඟ, ගඟක් ළඟ, ඇලක් ළඟ, දොළපාරක් දිය ඇල්ලක් ළඟ කියන කාරණාව හිතේ තියෙනවා නම් එයා අපවිත්‍ර කරන්නේ නැහැ ජලය. එහෙනම් ඔන්න ඔය වගේ දේවල් වලින් අපිට පුළුවන්කම තියෙනවා ජලය පිරිසිදු කර ගන්න. ඊළඟට බලන්න ඔය ජලය අපිරිසිදු වීමට කළ හැකි දේවල් තව අපි ගත්තාම, ඒ කියන්නේ අපිරිසිදු වෙච්ච ජලය පිරිසිදු කරලා අපේ ජීවිතයට වැඩදායී ආකාරයට, අපේ ශරීරයට වැඩදායී ආකාරයට පානය කරන්නට හා ප්‍රයෝජනෙට ගන්නට අවස්ථා යොදා ගන්න පුළුවන් නම් ඒ මොනවාද කියලා අපි බලමු. ජලය හොඳින් නුණු කර නිවා ගන්න පුළුවන් නම් ඔන්න ජලය පිරිසිදු වෙනවා. ජල පෙරණයක් භාවිතා කරලා ජලය පෙරා ගන්න පුළුවන් නම්, ඒ වගේම අපේ ගෙදර තියෙන ළිඳට දැල් ආවරණයක් යදලා, මේ ළිඳ උඩ දැල් ආවරණයක් යදලා තියාගන්න පුළුවන් නම් ඔන්න ඒකත් ජලය අපිරිසිදු වෙන්නේ නැතුව පිරිසිදු ජලය අපිට පානය කරන්න ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි මහා විශාල ජල ප්‍රමාණයක් අපිට පිරිසිදු කරන්න ක්ලෝරීන් ජලයට මිශ්‍ර කරන්න පුළුවන්. පුතාලා දන්නවා ක්ලෝරීන් කියන රසායනික ද්‍රව්‍ය ජලයට මිශ්‍ර කරන්න පුළුවන්. එතකොට ජලය පිරිසිදු ජලය හැටියට අපිට පානය කරන්න පුළුවන්. ඒ වගේම වර්ෂා ජලය අපිට පුළුවන් නම් පිරිසිදු ටැංකිවල, ජල ටැංකිවල දැන් දුෂ්කර ප්‍රදේශවල අපි ඒවා දැකලා තියෙනවා, විලච්ඡිය, තන්තිරිමලේ, ඒ වගේම දිඹුලාගල, වැලිකන්ද, මේ වගේ ප්‍රදේශවල ගලෙන් බිඳින වැව, මේ වගේ ඈත ගම්මානවල දුෂ්කර ප්‍රදේශවල අපේ මිනිස්සු අපි දැකලා තියෙනවා මේවා ජල ටැංකි යොදලා පිරිසිදු ජල ටැංකි මගින් මේ ජලය ආරක්ෂා කරගෙන තියෙනවා වර්ෂා ජලය. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් ජලය පිරිසිදුව පවත්වාගෙන යන්න, එහෙම නැත්නම් ජලය ආරක්ෂා කරගන්න පුළුවන් අවස්ථා හැටියට මේවා දකින්න පුළුවන්. දැන් අපි බලමු ඔය ජලය යොදාගෙන, ඔය ජලය යොදාගෙන අපි විශේෂ කාරණා කීපයක් සිද්ධ කරනවා. අපේ ගොවි බිමේම පුතාලා දන්නවා, පුතාලා දැකලා තියෙනවා, පුතාලා මේ කාරණාව සිද්ධ කරලා තියෙනවා ඕනේ තරම් අපි දන්නවා. අපේ ගොවි බිමේ සතුන් පළවා හරින්නට අපි දියහොල්මන හදන්නේ වතුර භාවිතා කරලා. ජලය අවශ්‍ය වෙනවා ඉහළ තැනකින් ගලා එන ජලය උණ බටයක් ආශ්‍රිතව නැත්තම් බටයකට යොමු කරලා, මේ උණ පතුරක් පෙත්තක් වගේ හිටින්න කපලා උණ බම්බුවක්, මේ උණ බම්බුවට අර ජලය වැටෙන්න සලස්සලා, ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ජලය පිරුණට පස්සේ මේ උණ බම්බුව පහත් වෙනවා පල්ලෙහාට. පල්ලෙහාට පහත් වුණාම මේ කාරණාව කියද්දි පුතාලගේ හිතේ මැවෙනවා ඇති. මේ ජලය පිරිච්චි උණ බම්බුව පල්ලෙහාට පහත් වුණාම පිරුණු වතුර ඔක්කොම හැලිලා යනවා. හැලුන ගමන් උණ බම්බුව ආපහු පිටිපස්සට එක පාරම වදිනවා. ඒ වදින්නේ කොහෙද? පිටිපස්සේ තියෙන ගලක, එහෙම නැත්නම් පිටිපස්සේ තියෙන තහඩුවක. මේ තහඩුවේ වැදුනහම, ගලේ වැදුනහම, තකරමේ වැදුනහම මොකද වෙන්නේ? මේ සද්දයක් නිකුත් වෙනවා. ඒ සද්දයත් එක්කම පරිසරයේ අර ගොවි බිමේ ඉන්න සත්තු ටික විසිරීලා යනවා බය වෙලා. එනිසා ඔය වගේ දේවල් ඔය වගේ උපකරණ අපිට හදන්න පුළුවන්. ඒ වගේමයි පුතාලා දන්නවා ජලය භාවිතා කරලා අපි විදුලිය උත්පාදනය කරනවා. ඔය ජලයෙන් ගන්න ප්‍රයෝජනයක්. මම අර මුලින් තැනදී එක කිව්වේ නැත්තේ මෙතන කියන්න ඕන නිසා, ජලයෙන් ගන්න ප්‍රයෝජනයක් තමයි විදුලිය උත්පාදනය කිරීම. අපේ රටේ තියෙන විදුලියෙන් වැඩි ප්‍රමාණයක් අපි උත්පාදනය කරන්නේ ජල විදුලියෙන්. ඉදිරියේදී නම් සූර්ය කෝෂ ක්‍රමවේදේ එනවා, සෝලා පැනල් ක්‍රමවේදේ එයි. එතෙක් මේ අපි දැනට භාවිතා කරන්නේ ජල විදුලිය. එතන මේ ජල විදුලිය හදන්නේ කොහොමද? වේගයෙන් එන ජල කඳක් ටර්බයිනයක් ආධාරයෙන් ඒකේ කොයිල් කම්බි ඇසුරු කරගෙන ට්‍රාන්ස්ෆෝමරේට විදුලිය උත්පාදනය වෙන, ඒ විදුලිය ගබඩා වෙන, ඒ විදුලිය අපිට බෙදාහරින ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ ටර්බයිනේ කරකෙන එක මයි පුතාලට අපි හදන ක්‍රියාකාරකම පාසලේදී කරලා තියෙනවා. පුතාලා දන්නවා ඒ ඇටවුම හදන ආකාරය. අපිට පුළුවන් මේකට යොදා ගන්න යෝගට් පියන් කීපයක්, ඒ වගේම රවුමට කපාගත්ත රිජිෆෝම් කෑල්ලක්. මේකේ පියන් ටික අපි මේ රිජිෆෝම් කෑල්ලි රඳවලා ඊට පස්සේ මේකට කරාමයක් ළඟට ගිහිල්ලා ජලය සපයපුවාම මේ පියන් වල ජලය වැදිලා මොකද වෙන්නේ? මේ ටර්බයිනය හදාගත්තු එක කැරකෙන්න ගන්නවා. එතකොට මෙන්න මේකත් අපි ජලය ආශ්‍රිතව කරන ක්‍රියාකාරකමක්. එතකොට මේ වැඩෙත් මයි පුතාලා වාලගේ නිවසේදී කරන්නට සූදානම් කරගන්න. තව ක්‍රියාකාරකමක් තියෙනවා. පුතාලා දන්නවා ලවණ පිරිච්ච ජලය ඝනත්වයෙන් වැඩි. ඒ වගේම ලුණු මිශ්‍ර වෙච්ච නැති මිරිදිය ජලය ඝනත්වයෙන් අඩුයි. අපි මේ පරීක්ෂණය කරනවා කොහොමද? පිරිසිදු නැවුම් බිත්තර ගෙඩි දෙකක් ගන්නවා. අපිට පුළුවන් නම් එකම දවසේ දාපු බිත්තර ගෙඩි දෙකක් සූදානම් කරගන්න, එකම වෙලාවක දාපු බිත්තර ගෙඩි දෙකක් සූදානම් කරගන්න වඩා හොඳයි. ඒ වගේම විනිවිද පේන වීදුරු දෙකක් ගන්නවා. අරගෙන එක වීදුරුවකට අපි ලුණු ස්වල්පයක් ලං කරගන්නවා. අපි මොකද කරන්න ඕන? එක වීදුරුවකට එක වීදුරුවක් අරගන්නවා. ඒ වීදුරුවට මේසෙහිඳි 10ක් විතර අපි, ඒ කියන්නේ මුහුදේ තියෙන ලුණුවල ජලය වගේම වෙන්න, අපි මේ සෑඳි 10ක් විතර ලුණු ප්‍රමාණයක් දාලා අර වීදුරුව අපි කලවම් කරනවා. සාමාන්‍ය ගත්තාම ග්‍රෑම් 25ක් 50ක් වගේ ආසන්න ප්‍රමාණයක් අපි ලුණු දාන්න ඕන. දාලා අපි අර වීදුරුවේ ජලය කලවම් කරගන්නවා. අනිත් වීදුරුවට දානවා මිරිදිය මිශ්‍ර ජලය. ඒ කියන්නේ කරදිය නෙමෙයි, ලුණු නැති ජලය. ඒකේ දැන් ලුණු දාන්නේ නැහැ ඒ වීදුරුවට. ඊට පස්සේ අපි මේ බිත්තර ගෙඩි දෙක අරගෙන ඉතා පරිස්සමට මේ වීදුරු දෙකට හිමින් අපි පල්ලෙහාට යවනවා. ඒක අපිට අවශ්‍යම නම් හැඳි දෙකක් පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් මේස හැඳක් පාවිච්චි කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරලා අපි මේක වීදුරු දෙකට දානවා. ඒ දැම්මට පස්සේ අපිට පැහැදිලිව දකින්න ලැබෙනවාමයි පුතේ, මොකද්ද? අර කරදිය මිශ්‍ර නැත්නම් ලුණු මිශ්‍ර ජලයේ මතු පිට උඩ එක බිත්තර ගෙඩියක් පාවෙනවා. ඒ වීදුරුවට දාපු බිත්තර ගෙඩිය පාවෙනවා. අනිත් බිත්තර ගෙඩිය මිරිදිය මිශ්‍ර ජලයේ තියෙන බිත්තර ගෙඩිය ජලයෙන් යටට යනවා. ඉතින් මෙන්න මේකත් මයි පුතාලා නිවසේදී කරන්ඩ සූදානම් කරගන්ඩ පරීක්ෂණයක් හැටියට. තවත් පරීක්ෂණයක් තියෙනවා. ජල පෙරණයක් අපිට හදන්න පුළුවන්. ජල පෙරණයක් මයි පුතේ අපිට හදන්න පුළුවන්. කොහොමද අපි ජල පෙරණයක් හදන්නේ? ඒකට ඕන කරන්නේ ප්ලාස්ටික් ඔය මෙගා බීම වර්ගයේ බෝතලයක් විතරයි. මේ බෝතලේ කපලා අරගෙන මේ බෝතලේ යට මූඩිය තියෙන පැත්තේ පුංචි සිදුරු දෙකක් හෝ එකක් ගහලා මේකට අපි මූඩිය පැත්තටම පුළුන් කෑල්ලක් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා පුළුන් තට්ටුවක් මේකට දාලා මේකට අවශ්‍ය වෙන දේවල් ඔන්න පුතාලා මේවා ලියා ගන්නකො. කපු පුළුන් ටිකක් ඕන වෙනවා, රළු වැලි ටිකක් ඕන වෙනවා, බොරළු පාට ජලය ඕන වෙනවා, මෙගා බීම බෝතලේ ඕන වෙනවා, සියුම් වැලි ඕන වෙනවා, ඊට පස්සේ බොරළු ටිකක් ඕන වෙනවා. බොර පාට ජලය, ඊට පස්සේ රළු වැලි, පුළුම්, සියුම් වැලි, බොරළු, මෙගා බෝතලයක්. මේවා ටික අරගෙන පුතාලා දන්නවා මේක අපිට වෙලාව අඩු නිසා මං වේගින් කියන්නම්. පුතාලට කරන්න තියෙන්නේ මේවා ටික තට්ටු හැටියට අපි අසුරනවා. දට්ටු හැටියට අපි අසුරනවා, උඩම අපි බොරළු ටික දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ, මේකේ උඩට අපි අර බොරපාට මිශ්‍ර වෙච්ච ජලය දැම්මට පස්සේ ඒ ජලය පිරිසිදු වෙලා මේ තට්ටු වලින් ගලාගෙන ඇවිල්ලා අවසානයේ පුළුම් කෑල්ලෙන පෙරිලා යට තියෙන භාජනයේට මේ ජලය ටික වැක්කිරෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථා, මේ වගේ ක්‍රියාකාරකම් මයි පුතාලා නිවසේදී කරන්න. අවසාන වශයෙන් මයි පුතාලා ওই ජලය සම්බන්ධයෙන් හරි අපූරු ගීතයක් තියෙනවා. මේ ගීතයත් එක්ක අපි පාඩම අවසන් කරමු. ඊට කලින් මයි පුතාලට මම හරි ලස්සන කවියක් තියෙනවා ජලය අපිට ලැබිච්ච ආකාරය ගැන. ලස්සනම ලස්සන කවියක්. අපේ රටේ තියෙන ප්‍රධාන ගංගා හතර, ඒ ගංගා හතර ගැන කියවෙන කවියක්. මම මේ කවිය ගායනා කරනවා. ඊට පස්සේ මයි පුතාලට මේ ගීතයට සවන් දීලා අපි අපේ පාඩමේ වැඩ කටයුතු අවසන් කරමු. ඔන්න බලන්න මේ කවිය. මහවැලි කැලණි කලු අලවි අන ගංගා සමනල කන්ද මුඳුනේ සිට පැන නැංගා බෑවුම් තැනි තලා හිල්ලත රින්රිංගා මේවාගලයි මිනි කැට දිය අට අංගා. අපේ රට ජලය නිසා මෙහෙම සුන්දර වුණු වටිනාකමින් පිරිච්චි පිටරට මිනිස්සු ආවහම දාලා යන්නේ නැති සෝභා සෞන්දර්යයෙන් අනූන වුණු රටක් කියලා මයි පුතාලා මතක තියාගන්න. එහෙනම් මම පාඩමින් සමුගන්නවා අද දවසේ මයි පුතාලා මගේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා හිටියා, රජ රට සේවයේ ගුරු ගෙදර පාඩමත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. මයි පුතාලා හැම කෙනෙකුටම වාසනාව සතුට පිරිච්චි සෞභාග්‍යමත් අනාගතයක් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින්ම අපි මේ ගීතය අහලා වැඩසටහන අවසන් කරමු. මයි පුතාලට සුබ දවසක්, සුබ අනාගතයක් උදා වේවා.
පැඳ එලෝ බලා යනවා අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඳ හඳා උරේ යනවා සමන් කුලත් වැඳ ඉලු බලා යනවා අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඬ අඬා උවේ යනවා දැවි දැවි බිම් බිබි රදස්තු බැලු බැලු හැමතේ යවව් යවව් මා එහෙ මෙහෙ ආදිමත් මෙවා පොළොවේ සමන් කුලත් වැඳ ඉලු බලා යනවා අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඬ අඬා උරේ යනවා එදා රටේ මේ දනු තැතින් මා තැනින් තැනේ රඳවා මගින් වැඩක් ගෙන මටත් වැඩක් කොටලොවේ නමක් තැබුවා මගින් වැඩ ගනිව් ගනිව් නොගත්දිය හඬා දොඩාමි උරේ බලා යනවා ඇපි පිඳි පිඳු කෙරේ වැඩි කරදියෙන් මෙලෝ යනවා වලා කුලින් බැස සමන් කුලක් වැඳ ඉලු බලා යනවා අනි මගින් වැඩ ගනිව් ගනිව් හඳ හඳා උයේ යනවා